දයාබර දුවේ පුතේ, අදත් අපි ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඌව ගුවන්විදුලියේ ගුරුවෙදර වැඩසටහන ඔස්සේ විකාශනය වන අප සාමාන්‍ය පෙළ ගණිත විෂයේ ඉතා වැදගත් මාතෘකාවක් වන ප්‍රස්ථාර පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දුවේ පුතේ, ඔබ මුලින්ම ප්‍රස්ථාර කඩදාසි කීපයක්, පැන්සලක්, මකන කෑල්ලක් සහ සරල ධාරයක්, ඒ කියන්නේ අඩිකෝදුවක් ළඟ තබාගෙනම පාඩම අහන්න සූදානම් වෙන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ, ප්‍රස්ථාර පිළිබඳව අපි මුලින්ම ඉගෙන ගත්තේ 4-5 ශ්‍රේණිවලදීම බව ඔබට මතක් වෙනවා ඇති. ඔබට මතකද චිත්‍ර ප්‍රස්ථාර, ස්තම්භ ප්‍රස්ථාර, තීර ප්‍රස්ථාර, වට ප්‍රස්ථාර යොදාගෙන කිසියම් දත්ත සමූහයක් නිරූපණය කරපු ආකාරය. ඔබේ පාසලේ කාර්යාලේ, ඒ වගේම රෝහලේ, තැපැල් කාර්යාලය වැනි ප්‍රසිද්ධ ස්ථානවල දැන්වීම් පෝස්ටර් ආකාරයට ඒවායේ අදාළ දත්ත ලස්සන වර්ණවලින් ඉතා ආකර්ශනීය ලෙස ඉහත ප්‍රස්ථාර යොදාගෙන ප්‍රදර්ශනය කර ඇති බව ඔබට මතකයට නැගෙනවා නේද? වර්ෂානුව, විෂයන් අනුව, විභාග ප්‍රතිඵල, රෝගීන් සංඛ්‍යාව ආදී බොහෝ දත්ත මෙම ප්‍රස්ථාර මගින් ඉදිරිපත් කර තිබෙනවා. බලන්න දුවේ පුතේ, මේ දිනවල ප්‍රවෘත්ති විකාශයේ තුලින් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ලස්සන වට ප්‍රස්ථාර, ස්තම්භ ප්‍රස්ථාර මගින් නිරූපණය කරන ආකාරය. ඉතින් දුවේ පුතේ, මේ ප්‍රස්ථාර සියල්ල අයත් වෙන්නේ ගණිතයේ එන සංඛ්‍යායනයේ තේමාව යටතේ දත්ත නිරූපණය කිරීම සඳහා. එතකොට දුවේ පුතේ, දැන් අපි කතා කරන්න යන්නේ වීජ ගණිතයේ තේමාවයේ දෙන ප්‍රස්ථාර පිළිබඳව. ගණිත ඉතිහාසයේ නූතන යුගය ආරම්භ වෙන්නේ රෙනේ ඩේකාර්ට්ස්, නිව්ටන් වැනි ගණිතඥයන්ගේ සොයා ගැනීම් වලින් පසුව බව පොතපතේ සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1562 දී රෙනේ ඩේකාර්ට්ස් නැමැති ගණිතඥයා විසින් එවකට වෙන්වෙන්ව වර්ධනය වී තිබූ වීජ ගණිතය හා ජ්‍යාමිතිය එක්කර විශ්ලේෂ ජ්‍යාමිතිය නමින් අලුත් විෂයක් බිහි කළා. මේ නූතන දර්ශනවාදී පියා ලෙස සැලකෙන රෙනේ ඩේකාර්ට්ස් සරල රේඛාව, වෘත්තය, ඉලිප්සය, බහුවලය හා පරාවලය යන වක්‍රවලට වීජගණිතමේ සමීකරණ මගින් නව අර්ථකථනයක් ලබා දුන්නා. ඒ සඳහා එකිනෙකට ඍජුකෝණික වූ, එහෙම නැත්නම් ලම්බක වූ අක්ෂ දෙකකින් යුත් කාටීසියානු තලය හඳුන්වා දුන්නා. මෙන්න මේ තලය මත වූ ඕනෑම ලක්ෂයක් ඛණ්ඩාංක දෙකක් මගින් ප්‍රකාශ කළ හැකි බව ඔහු පෙන්වා දීමත් සමග තමයි වීජගණිතයට ප්‍රස්ථාර එකතු වෙන්නේ. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ රෙනේ ඩේකාර්ට්ස් විසින් මුලින්ම ලොවට හඳුන්වා දුන් වීජගණිතමය ප්‍රස්ථාර පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද දුවේ පුතේ, ප්‍රස්ථාර මාතෘකාව අධ්‍යයනය කළාට පස්සේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට ගණිතයේ දෙක පත්‍රයේ ලැබෙන ලකුණු 10ක ප්‍රශ්නයකුත්, ඒ වගේම ගණිතයේ එක පත්‍රයේ ලැබෙන ලකුණු 2ක ප්‍රශ්නයකුත් යන ලකුණු 12ක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි බලමු කාටීසියානු තලය හෙවත් ඛණ්ඩාංක තලය කියන්නේ කුමක්ද කියලා. කාටීසිය තලය කියලා කියන්නේ එකිනෙකට ලම්බකව පිහිටි සංඛ්‍යා රේඛා දෙකක්. මේ සංඛ්‍යා රේඛා දෙක ඡේදනය වන ලක්ෂයේ තමයි මූල ලක්ෂය කියලා කියන්නේ. මූල ලක්ෂයේ ඛණ්ඩාංක අපි බිඳුව බිඳුව ලෙස සලකනවා. ලක්ෂයක ඛණ්ඩාංකයක් ලිවීමේදී අනිවාර්යයෙන්ම වරහන් යුගලක් තුල ලිවීම වැදගත් වෙනවා. එතකොට තිරස්ව පිහිටන සංඛ්‍යා රේඛාව x අක්ෂයේ ලෙසත් සිරස්ව පිහිටන සංඛ්‍යා රේඛාව y අක්ෂයේ ලෙසත් හඳුන්වනවා. කණ්ඩාංක තලයේ මත පිහිටන ලක්ෂයක පිහිටීම අපි ලියන්නේ අදාළ කණ්ඩාංක දෙක මගින්. මේ කණ්ඩාංක දෙකෙන් පළමුව x කණ්ඩාංකයත් දෙවනුව y කණ්ඩාංකයත් වරහන් තුල ලියනවා. එහෙම ලිවීමට අපි කියනවා එම ලක්ෂයේ පටිපාටිගත යුගල කියලා. ඉතින් දුවේ පුතේ දැන් අපි බලමු කාටිසිය තලය අඳින පිළිවෙල. මුලින්ම ඔබ ප්‍රස්ථාර කඩදාසියේ අක්ෂ දෙක අඳින්න ඕනේ. ඒ නිසා ප්‍රස්ථාර කඩදාසියේ මැදින් සිරස් සරල රේඛාවක් සහ එම රේඛාව දෙකට බෙදෙන ලෙස තිරස් සරල රේඛාවක් ඇඳ ගන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ ඔබ සපයාගෙන තිබෙන ප්‍රස්ථාර කඩදාසියේ එකිනෙකට ලම්බක සරල රේඛා දෙකක් දැන් අඳින්නකෝ. දැන් අපි අක්ෂ දෙක ක්‍රමාංකණය කරන්න ඕනේ. ප්‍රස්ථාරයේ අක්ෂ දෙක ඡේදනය වන ලක්ෂයට අපි කිව්වා මූල ලක්ෂය කියලා. එහෙමනම් මූල ලක්ෂයේ සිට පටන්ගෙන තිරස් සරල රේඛාවේ දකුණට හා වමට සමාන කොටස් වලට බෙදා ගන්න ඕනේ. ඊළඟට සිරස් සරල රේඛාවත් මූල ලක්ෂයෙන් පටන්ගෙන ඉහත ආකාරයටම ඉහළට සහ පහළට සමාන කොටස් වලට බෙදා ගන්න ඕනේ. දැන් දුවේ පුතේ මූල ලක්ෂයට බිඳුවත් තිරස් රේඛාවේ දකුණට ධන 1 ධන 2 ධන 3 ආදී වශයෙන් උත් වමට ඍණ 1 ඍණ 2 ඍණ 3 ආදී වශයෙන් උත් ලකුණු කරගන්න ඕනේ. මේ තිරස් අක්ෂයට අපි x අක්ෂය කියලා කියනවා. ඒ නිසා තිරස් අක්ෂයේ දකුණු පැත්තේ කෙළවරේ AE හිසක් යොදලා x ලෙස නම් කරන්න ඕනේ. සිරස් රේඛාවත් ඒ ආකාරයටම මූල ලක්ෂයෙන් පටන්ගෙන ඉහළට ධන 1 ධන 2 ධන 3 ආදී වශයෙන් උත් මූල ලක්ෂයේ සිට පහළට ඍණ 1 ඍණ 2 ඍණ 3 ආදී වශයෙන් උත් ලකුණු කරගන්න ඕනේ. ඒ අක්ෂය ඉහළ කෙළවරේ ඊ හිසක් යොදලා y අක්ෂය ලෙස නම් කරන්න ඕනේ. දැන් දුවේ පුතේ අපි කාටිසියානු තලය ඇඳගෙන ඉවරයි. දැන් මෙන්න මේ තලයේ මත x අක්ෂයට සමාන්තර සරල රේඛාවක් මුලින්ම අඳිමු. දැන් අපි කරන්නේ අපි ඇඳගෙන තිබෙන කාටිසියානු තලයේ x අක්ෂයට සමාන්තර සරල රේඛාවක් ඇඳීම. එහෙමනම් මේ x අක්ෂයට සමාන්තර අඳින ලබන සරල රේඛාව මගින් ඡේදනය වෙන්නේ මොන අක්ෂයේද කියලා බලන්නකෝ. ඡේදනය වෙන්නේ y අක්ෂයේ බව ඔබට පේනවා ඇති. අන්නේ ඡේදනය වන ලක්ෂයේ y කණ්ඩාංකය අපි 2 කියලා හිතමු. එතකොට මෙන්න මේ y අක්ෂයේ ඡේදනය වන ලක්ෂයේ 2 කියන අගය හරහා තමයි x අක්ෂයට සමාන්තර සරල රේඛාව ඇඳලා තියෙන්නේ. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ x අක්ෂයට සමාන්තරව අඳින ලද මේ සරල රේඛාවේ සමීකරණය අපි y = 2 ලෙස සටහන් කරනවා. ඔය විදිහටම දුවේ පුතේ y අක්ෂයට සමාන්තර සරල රේඛාවකුත් අඳිමු. y අක්ෂයට සමාන්තරව අඳින සරල රේඛාව මගින් ඡේදනය වෙන්නේ x අක්ෂයේ බව ඔබට පේනවා ඇති. එතකොට දුවේ පුතේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට x අක්ෂයේ ඡේදනය වෙලා තියෙන්නේ ධන 1 කියලා හිතමු. එහෙමනම් අන්න y අක්ෂයට සමාන්තරව අඳින ලද සරල රේඛාවේ සමීකරණය තමයි x = 1. එහෙමනම් දුවේ පුතේ සරල රේඛාවක් මගින් ඡේදනය වන අක්ෂය කුමක්ද එම අක්ෂයේ ඡේදනය වන ලක්ෂයේ අගය කීයද? අන්නේ දෙක මගින් තමයි තිරස් හා සිරස් සරල රේඛාවල සමීකරණය අපි ලබා ගන්නෙ. ඉතා පහසුයි. එතකොට දුවේ පුතේ, දැන් අපි x y අක්ෂ දෙකම කැපී යනසේ ඇල රේඛාවක් ඇන්දොත් බලන්න, එවැනි රේඛාවක සමීකරණය x අක්ෂය හා y අක්ෂය යන දෙකේම ඛණ්ඩාංක වලින් තමයි සෑදෙන්නේ. ඒ නිසා එවැනි රේඛාවල සමීකරණ අපි පොදුවේ y සමානයි mx ධන c කියලා හඳුන්වනවා. y සමානයි mx ධන c කියන සමීකරණේ අපි x වල තිබෙන්නේ පළවෙනි බලයේ බව හඳුනා ගන්න ඕනි. ඉතින් මෙන්න මේ x වල පළවෙනි බලයෙන් යුක්තව y ට සමාන වී තිබෙන මෙවැනි සමීකරණයක් අපි ශ්‍රිතයක් ලෙස හඳුන්වනවා. එතකොට මේ ශ්‍රිතයේ x තියෙන්නේ පළමුවැනි බලයේ නිසා මෙවැනි ශ්‍රිතවලට අපි ඒකජ ශ්‍රිත කියලා තමයි කියන්නේ. මතකයිනි, අපි මෙන්න මේ ඒකජ ශ්‍රිතවල ප්‍රස්ථාර 9 ශ්‍රේණියේ 20 වෙනි පාඩමේදී ඉගෙන ගත්තා. 9 ශ්‍රේණියේ 20 වෙනි පාඩමේදී ඉගෙනගත් සියලුම ප්‍රස්ථාර මෙන්න මේ y සමානයි mx ධන c කියන ආකාරයේ ප්‍රස්ථාර බව මතකයට නගා ගන්න ඕනි. දුවේ පුතේ, අපි ඒකජ ශ්‍රිත ගැන තවත් විස්තර ඉදිරියේදී කතා කරමු. ඒ වගේම දුවේ පුතේ, දැන් අපි බලමු ඊළඟ ප්‍රස්ථාර වර්ගය. සරල රේඛීය ප්‍රස්ථාර වලට අමතරව තවත් තිබෙන ප්‍රස්ථාර වර්ගයක් තමයි වක්‍ර ප්‍රස්ථාර. මෙන්න මේ වක්‍ර ප්‍රස්ථාර පිළිබඳව අපිට ඉගෙන ගන්නට තිබෙන්නේ 10 ශ්‍රේණියේ 21 වෙනි පාඩමේදී වගේම 11 ශ්‍රේණියේ 12 වෙනි පාඩමේදී. එහෙමනම් දුවේ පුතේ, වක්‍ර ප්‍රස්ථාර මෙන්න මේ 10 ශ්‍රේණියේදී සහ 11 ශ්‍රේණියේදී ඉගෙන ගත්තාම ඒ ඇසුරෙන් තමයි ගණිතය දෙක පත්‍රයේ ලකුණු 10ක ප්‍රශ්නයක් ඔබට ලියන්නට හැකියාව ලැබෙන්නේ. වක්‍ර ප්‍රස්ථාර ලැබෙන්නේ ශ්‍රිත වලින්. අන්නේ වක්‍ර ප්‍රස්ථාරයක් ලැබෙන ශ්‍රිතයක x පිහිටන්නේ වර්ගයක් විදිහට. මෙන්න මේ x වර්ගයක් ලෙස ශ්‍රිතේ පිහිටන නිසා වක්‍ර ප්‍රස්ථාරවල ශ්‍රිතවලට අපි වර්ගජ ශ්‍රිත කියලා තමයි කියන්නේ. එහෙමනම් දුවේ පුතේ, වක්‍ර ප්‍රස්ථාරයක් ලැබෙන්නේ අනිවාර්යෙන්ම වර්ගජ ශ්‍රිතයකින් බව අප හඳුනා ගන්නට ඕනේ. දයාබර දුවේ පුතේ, වර්ගජ ශ්‍රිත ලැබෙන ආකාර කීපයක් තියෙනවා. වර්ගජ ශ්‍රිත ලැබෙන ආකාර කීපයක් තියෙනවා. මම මුලින්ම පොදු ආකාරය ශ්‍රිතයක් විදිහට සඳහන් කළොත්, අන්නේ පොදු ආකාරය අපි දක්වන්නේ y සමානයි ax වර්ගය ධන bx ධන c කියලා. y සමානයි ax වර්ගය ධන bx ධන c කියලා තමයි පොදු ආකාරය අපි දක්වන්නේ. ඊට අමතරව දුවේ පුතේ, වර්ගජ ශ්‍රිත තවත් ආකාර කිහිපයක් අපට ලැබෙනවා. ඒකින් ලැබෙන තවත් ආකාරයක් තමයි y සමානයි වරහණක් ඇතුලේ x ධන a වරහණ වහල වර්ගය ඍණ b. ඒ කියන්නේ මේ ශ්‍රිතයේ තුල පූර්ණ වර්ගයක් සහිත පදයක් අන්තර්ගත වෙනවා. නැවතත් මම මේ ශ්‍රිතයේ කිව්වොත් y සමානයි a ධන x වල වර්ගය ඍණ b. ඒ වගේම තවත් ආකාරයක් තමයි y සමානයි වරහණක් ඇතුලේ x ධන a නැවත වරහණක් ඇතුලේ x ඍණ b කියන ආකාරය. x ධන a x ඍණ b කියන ආකාරය කියන්නේ ප්‍රකාශනයක සාධක ස්වરૂපය. එහෙමනම් වර්ගජ ශ්‍රිත මෙන්න මේ සාධක ස්වરૂපෙනුත් දෙන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ, වර්ගජ ශ්‍රිතවල ආකාර තුනක් අපි දැන් ඉගෙන ගත්තා. y සමානයි ax වර්ගයේ ධන bx ධන c ආකාරය y සමානයි x ධන a වල වර්ගය ඍණ b ආකාරය y සමානයි x ධන a වරක් x ඍණ b කියන ආකාරය. ඉතින් මෙන්න මේ ආකාරයට ලැබෙන වර්ගද සිත ඕනෑම එකක් මගින් අපට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රස්ථාර ප්‍රශ්නය ලැබෙන්නට හැකියාව තියෙනවා. ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරනකොට මේ විවිධ ආකාරවල සිත දී තිබෙන බව පෙනෙන්නට ලැබේවි. එහෙමනම් දුවේ පුතේ, අපි වර්ගද සිත ගැන විස්තර ටිකක් දැනගනිමු. මුලින්ම දුවේ පුතේ, වක්‍රයේ හැඩය අනුව ප්‍රස්ථාර ආකාර දෙකක් තිබෙන බව අප හඳුනා ගන්නට අවශ්‍යයි. ඉන් එකක් තමයි අවම අගයක් සහිත ආකාරය. අනෙක් ආකාරය තමයි උපරිම අගයක් සහිත ආකාරය. ශ්‍රිතේ දෙස බැලීමෙන් මෙන්න මේ ප්‍රස්ථාරය අවමයක්ද උපරිමයක්ද කියලා ප්‍රස්ථාරය අඳින්නට කලින්ම අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ඉතා වැදගත් ලක්ෂණයක්. ප්‍රස්ථාරයක් ඇඳීමෙන් තොරව ශ්‍රිතේ දෙස බැලීමෙන් එම ප්‍රස්ථාරය අවමයක ප්‍රස්ථාරයක්ද එසේ නැත්නම් උපරිමයක ප්‍රස්ථාරයක්ද යන්න හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. කොහොමද දුවේ පුතේ අපි හඳුනාගන්නේ? වර්ගපදයේ සංගුණකය අනුව. x වර්ගපදයේ සංගුණකය ධනාගයක් නම් අන්න ඒ ශ්‍රිතේ මගින් අපිට ලැබෙන්නේ අවමයක් සහිත ප්‍රස්ථාරයක්. ඒ වගේම x වර්ගපදයේ සංගුණකය ඍණ වුනොත් එමගින් ලැබෙන ප්‍රස්ථාරය උපරිමාගයේ සහිත ප්‍රස්ථාරයක් වෙනවා. එහෙමනම් දුවේ පුතේ, ප්‍රස්ථාරය අවමයක්ද උපරිමයක්ද යන්න ප්‍රස්ථාරය ඇඳීමෙන් තොරව හඳුනා ගන්න හැටි අපි දැනගත්තා. ඊළඟට දුවේ පුතේ, අපි දැනගත යුතු කාරණාව තමයි උපරිම හෝ අවම ලක්ෂයේ ඛණ්ඩාංකය ලබා ගන්න ආකාරය. දැන් අවම හෝ උපරිම ලක්ෂයක් සහිත වක්‍රයක් ගමන් කරන දිශාව වෙනස් වෙන්නේ මෙන්න මේ අවම හෝ උපරිම ලක්ෂයේදී. දුවේ පුතේ, වක්‍රයක් ඇඳ ගන්නකොට ඒ වක්‍රය උඩ සිට පහළට ගිහින් යම් ලක්ෂයකදී නැවත හැරිලා ඉහළ දිශාවට ගමන් කරනවා. එහෙම නැත්නම් පහළ සිට ඉහළට ගිය වක්‍රය යම් ලක්ෂයකදී හැරිලා නැවත පහළ දිශාවට ගමන් කරනවා. ඉතින් මෙන්න මේ නිසා ප්‍රස්ථාරයක් හැරෙන්නේ මෙන්න මේ අවම හෝ උපරිම ලක්ෂයේදී. ඉතින් මේ නිසා මේ අවම හෝ උපරිම ලක්ෂයට අපි කියනවා ප්‍රස්ථාරයක හැරුම් ලක්ෂය කියලා. ඒ විතරක් නෙමෙයි, මේ හැරුම් ලක්ෂයම නම් කරන තවත් නමක් තමයි වර්තන ලක්ෂය කියලා කියන්නේ. ඔබ දන්නවා වර්තනය කියන සිද්ධාන්තය අපි විද්‍යාව පාඩමේදී ඉගෙන ගන්නවා. එතෙන්දි සිදුවෙන්නේ ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී මාධ්‍ය දෙක වෙන් කරන අන්තර් පෘෂ්ඨයේදී ආලෝක කිරණේ ගමන් මාර්ගය වෙනස් වෙනවා. අන්නේ අදහස ඇතිව වර්තනය වීම කියලා අපි හඳුන්වනවා. ඉතින් ප්‍රස්ථාරයත් ඒ වගේ තමයි. ප්‍රස්ථාරයේ මෙන්න මේ අවම හෝ උපරිම ලක්ෂයේදී ප්‍රස්ථාරයේ හැරෙනවා. ඒ නිසා ඒ ලක්ෂය අපි වර්තන ලක්ෂය කියලාත් හඳුන්වනවා. ඒ වගේම දුවේ පුතේ, මේ වර්තන ලක්ෂය, හැරුම් ලක්ෂය, නැත්තම් උපරිම ලක්ෂය හෝ අවම ලක්ෂය ලෙස නම් කරන මේ ලක්ෂයට ශීර්ෂය කියලාත් කියනවා. ප්‍රස්ථාරයේ ශීර්ෂය කියලාත් කියනවා. ඉතින් දුවේ පුතේ, මේ එකම ලක්ෂය නම් කරන නම් කීපෙම ඔබ හොඳින් මතක තබා ගන්නට අවශ්‍යයි. දැන් දුවේ පුතේ, මෙන්න මේ ශීර්ෂයේ ඛණ්ඩාංකය, එහෙම නැත්නම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය, එහෙම නැත්නම් වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය, එහෙමත් නැත්නම් අවම ලක්ෂයේ හෝ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය මගින් අපිට පුළුවන් මෙන්න මේ ප්‍රස්ථාරයේ ශ්‍රිතේ ලබා ගන්න. මේ ප්‍රස්ථාරයේ ඇඳීමට යොදාගත් ශ්‍රිතේ ලබා ගන්නට පුළුවන්. අපි බලමු කොහොමද මෙන්න මේ ශීර්ෂයේ ඛණ්ඩාංකයේ මගින්, එහෙම නැත්නම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකයේ මගින් ප්‍රස්ථාරයේ ශ්‍රිතේ ලබා ගන්නේ කියලා. අපි කරන්නේ මෙන්න මේ ශීර්ෂයේ ඛණ්ඩාංකයේ යොදාගෙන ඒ ශ්‍රිතය y සමානයි x ධන a වල වර්ගය ඍණ b ආකාරයට ලියන පූර්ණ වර්ග ශ්‍රිතයක් බවට ඉතා පහසුවෙන් ලියා ගන්නට පුළුවන් වෙනවා. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකයේ ගැනීමේදී පළමුව අපි x අක්ෂයට යාකර හැරුම් ලක්ෂය x අක්ෂයට යාකර x ඛණ්ඩාංකයක්, දෙවනුව එම ලක්ෂයේ y අක්ෂයට යාකර y අක්ෂයේ ඛණ්ඩාංකයක් ගත යුතු වෙනවා. දැන් x අක්ෂයෙන් ලබාගත් x ඛණ්ඩාංකය වරහන තුල පළමුව ලියනවා, ඒ වගේම y අක්ෂයේ ඛණ්ඩාංකය දෙවනුව ලියා ගන්න ඕනේ. ඒ අනුව අපි හිතමු එක්තරා ප්‍රස්ථාරයක හැරුම් ලක්ෂයේ, එහෙම නැත්නම් ශීර්ෂයේ ඛණ්ඩාංකය 1 - 4 කියලා. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය 1 - 4 වන ප්‍රස්ථාරයක ශ්‍රිතය දැන් ලිවීමටයි අප උත්සාහ කරන්නේ. ශ්‍රිතේ දියන්නේ කොහොමද? අපි දන්නවා මේ ඛණ්ඩාංකයේ මගින් ලියාගත හැකි ශ්‍රිතේ තමයි y සමානයි x ධන a වල වර්ගය ඍණ b ආකාරය. එහෙමනම් දුවේ පුතේ, අපි මුලින්ම කරන්නේ y සමානයි x ධන a වර්ගය ඍණ b කියන ශ්‍රිතේ ලියාගෙන ඒ ඉදිරියෙන් ශීර්ෂයේ ඛණ්ඩාංකය ලියා ගන්නවා. එහෙමනම් ශීර්ෂයේ ඛණ්ඩාංකය අපි හිතමු 1 - 4 කියලා. දැන් අපි කුමක්ද කළ යුත්තේ? ශීර්ෂයේ x ඛණ්ඩාංකය අර ශ්‍රිතයේ වරහන තුල තියෙන ඒ අකුර වෙනුවට ලකුණ මාරු කර ලියනවා. ඒ අකුර වෙනුවට ලකුණ මාරු කර ලියනවා ශීර්ෂයේ ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකය. ශීර්ෂයේ ඛණ්ඩාංක වලින් x ඛණ්ඩාංකය තමයි ඒ අකුර වෙනුවට ගන්නෙ. ඒ අකුර වෙනුවට ගන්නකොට එම x ඛණ්ඩාංකයේ ලකුණ මාරු විය යුතුයි. ඉතා හොඳින් මතක තබා ගත යුතු කාරණාවක්. ඊළඟට අපි මොකද කරන්නේ? ශීර්ෂයේ y ඛණ්ඩාංකය කෙලින්ම අපි අර ලියාගත්ත ශ්‍රිතයේ b අකුර වෙනුවට ලියනවා. එතෙන්දි ලකුණ මාරු කිරීමක් කරන්නේ නැහැ. එහෙමනම් අපි කරන්නේ කුමක්ද? y සමානයි x ධන a වල වර්ගය ඍණ b ආකාරයට ශ්‍රිතේ ලිවීමට ශීර්ෂයේ ඛණ්ඩාංකය යොදා ගන්නවා. ශීර්ෂයේ ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකය වරහන තුල තිබෙන ඒ අකුර වෙනුවට ලකුණ මාරු කර යොදනවා. ඒ වගේම b වෙනුවට y ඛණ්ඩාංකයේ ලකුණත් සමග එහෙමම එතෙන්ට ඇතුල් කරනවා. එතකොට දුවේ පුතේ, 1 - 4 කියන ශීර්ෂයේ ඛණ්ඩාංකයේ ඇති ශ්‍රිතය ලියන්වාම අපට ලැබෙනවා y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 4 කියන ආකාරයට. ඉතින් මෙන්න මේක ඉතා වැදගත් අවස්ථාවක්. අපි බලමු තවත් ප්‍රස්ථාරයක ශීර්ෂයේ ඛණ්ඩාංකයක් අරගෙන. අපි හිතමු අපි දැන් මේ කතා කරන ප්‍රස්ථාරයේ ශීර්ෂයේ ඛණ්ඩාංකය ඍණ 2 ඍණ 5 කියලා. එහෙමනම් දුවේ පුතේ, දැන් ශීර්ෂයේ ඛණ්ඩාංකයේ මගින් ශ්‍රිතේ ලියමු. y සමානයි x ධන a වල වර්ගය ඍණ b තමයි පොදු ආකාරය. එහෙමනම් ශීර්ෂයේ ඛණ්ඩාංකයේ ඍණ 2 ලකුණ මාරු කරලා වරහන තුල තිබෙන a වෙනුවට යොදමු. ඒ වගේම ඍණ 5 b වෙනුවට එහෙමම යොදමු. අන්න එහෙම යෙදුවාම ලැබෙන පිළිතුර තමයි දුවේ පුතේ, y සමානයි x ධන 2 වර්ගය අඩු කිරීම 5. අන්න සිතිය අපි ලියාගත්තා. ඒ වගේම දුවේ පුතේ, උපරිම හැඩයක් ඇති ප්‍රස්ථාරයක ශීර්ෂයක් අපි දැන් සලකමු. උපරිම හැඩයක් ඇති ශීර්ෂයේ ප්‍රස්ථාරයක ශීර්ෂයේ ඛණ්ඩාංකය අපි හිතමු ඍණ 1 ධන 3 කියලා. දැන් මේ ප්‍රස්ථාරයේ උපරිම හැඩයක් තියෙනකම්. එහෙමනම් ශීර්ෂය වෙන්නේ ඍණේකේ ධන තුන එහෙමනම් දැන් මේ ප්‍රස්තාරයේ සිතේ ලිවීමේදී වරහන තුල තියෙන ඒ වෙනුවට ඍණේක ධනේක බවට පත් කරලා ඒ වෙනුවට යොදනවා. ඒ වගේම B වෙනුවට ධන තුන යොදන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ අන්න දැන් අපි ලියාගෙන තියෙන ශ්‍රිතය y සමානයි x ධන 1 වර්ගය එකතු කිරීම 3. දැන් දුවේ පුතේ මෙතින්දි ඉතා වැදගත් කරුණක් තිබෙනවා. මේ ප්‍රස්ථාරය උපරිමාගයක් තිබෙන ප්‍රස්ථාරයක් බව අපිට දීලා තියෙනවා. දැන් ඔබට මතකද අපි පාඩමේ මුලින්ම ඉගෙන ගත්තා මේ උපරිම අගයක් තියෙන ශ්‍රිතයක වර්ගපදයේ සංගුණකය ඍණ විය යුතුයි කියලා. අන්න ඒකට අනුව දැන් අපි මේ ලියාගත්තු ශ්‍රිතය උපරිම අගයක් සහිත ශ්‍රිතයක් නිසා අපි වර්ගපදයේ වරහනට මුලින් ඍණ ලකුණක් දාන්න ඕනේ. අන්න එහෙම ඍණ ලකුණ දැම්මහම මේ ශ්‍රිතය නිවැරදිම ලිවෙන ක්‍රමය තමයි y සමානයි ඍණ වරහනක් x ධන 1 වර්ගය ධන 3 හෝ එහෙම නැත්නම් අපිට පුළුවන් ධන පදයේ මුලට අරගෙන ඍණ පදයේ පසුව යොදලා ලිව්වොත් y සමානයි 3 ඍණ x ධන a වර්ගය කියන ආකාරයට ලියන්නත් පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපි මේ ඉගෙන ගත්තේ ප්‍රස්ථාරය නොඇඳ එම ප්‍රස්ථාරයේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකයේ මගින් ශ්‍රිතයක් ලියාගන්නේ කොහොමද කියන එක. දුවේ පුතේ මේ ඉගෙනගත්තු කාරණාව ඔබට ප්‍රස්ථාර ප්‍රශ්නයේදී ලකුණු 3ක් ලැබෙන කොටසක්. ප්‍රස්ථාර ප්‍රශ්නයේදී ලකුණු 3ක් ලැබෙන කොටසක් තමයි ඔබ මේ ඉගෙන ගත්තේ. ශීර්ෂයේ ඛණ්ඩාංකයේ ලියා ගන්නවට ලකුණක් හම්බ වෙනවා ප්‍රස්ථාරයේ මගින්. ඒ වගේම එම ශීර්ෂයේවත් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකයේ භාවිතයෙන් y සමානයි x ධන a වල වර්ගය ඍණ b ආකාරයේ ශ්‍රිතයක් බවට පත් කරනවට ලකුණු 2ක් ලබා ගන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ බලන්න ඔබ අපොස සාමාන්‍ය පෙළ විභාගවල පසුගිය කාලයේ දීපු ප්‍රශ්න පත්‍රවල ප්‍රස්ථාර ප්‍රශ්න සෑම එකකම පාහේ මෙන්න මේ ආකාරයට ශ්‍රිතේ ලිවීමේ අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. ඉතින් මේ නිසා ඔබ මෙය හොඳට අභ්‍යාස කරලා අධ්‍යයනය කරලා ප්‍රගුණ කරගත යුතු වෙනවා. එතකොට ඔබට ඉතා පහසුවෙන් ප්‍රස්ථාර ප්‍රශ්නයට ලකුණු 3ක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි මෙච්චර වෙලා කතා කරේ ප්‍රස්ථාරයක් නොඇඳ එම ප්‍රස්ථාරයක ලක්ෂණ ලබා ගන්න ආකාරය. දැන් එහෙමනම් අපි ප්‍රස්ථාරයක් අඳින හැටි කොහොමද කියලා බලමු. ප්‍රස්ථාරයක් ඇඳීමේදී අපි මුලින්ම දී ඇති ශ්‍රිතයට ගැළපෙන ලක්ෂ කිහිපයක ඛණ්ඩාංක ලබා ගන්න ඕනේ. නමුත් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ දෙනකොටම අපට වගුවක ඒ ශ්‍රිතයට අදාළ ඛණ්ඩාංක යුගල් කිහිපයක් ලබා දෙනවා. අපට ලැබෙන්නේ එක් ඛණ්ඩාංකයක් සොයා ගැනීමට පමණයි. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ ප්‍රස්ථාරයක් ඇඳීමේදී ශ්‍රිතයක් මගින් ලැබෙන ඛණ්ඩාංක යුගල් කිහිපය සහිත වගුවේ එක් හිස් තැනක් පිරවීමට ඔබට ලැබෙනවා. ඔබ කළ යුත්තේ මෙන්න මේ හිස් තැන පුරවා ගැනීම. හිස් තැන පිරවීම සඳහා දුවේ පුතේ අපි ක්‍රම දෙකක් පාවිච්චියට ගන්නවා. ඒකෙන් එක ක්‍රමයක් තමයි වගුවේ සමමිතිය නිරීක්ෂණය කිරීම මගින් හිස් තැනට අදාළ ඛණ්ඩාංකයේ සොයා ගැනීම. ඒ වගේම අනෙක් ක්‍රමයේ තමයි දී ඇති ශ්‍රිතයට එක්සොලාගේ ආදේශ කර ඛණ්ඩාංකයේ සොයා ගැනීම. අපි බලමු දුවේ පුතේ උදාහරණ ගැටලුවක්. දැන් මම කියනවා y සමානයි x ධන 1 සම්පූර්ණකේ වර්ගය ඍණ 3. x ධන 1 සම්පූර්ණකේ වර්ගයේ ඍණ 3 කියන ශ්‍රිතයට අදාළ ඛණ්ඩාංක වගුවක් මම දැන් ඔන්න සඳහන් කරනවා. x වල ඍණ 4ට y වල 6. x වල ඍණ 3, y වල 1. x වල ඍණ 2ට y වල ඍණ 2. x වල ඍණ 1 අන්න හිස් තැනක්. y වලගේ දන්නේ නැහැ. x වල බිඳුවට y වල ඍණ 2. x වල 1ට අන්න හිස් තැනක්. x වල 2ට y වල 6. දැන් බලන්න දුවේ පුතේ, මෙන්න මේ වගුවේ හිස් තැන් දෙකක් පිරවීමට තිබෙනවා. විභාගයේදී ඔබට ලැබෙන්නේ එක් හිස් තැනක් පිරවීමට පමණයි. අපි බලමු පළමුව මේ හිස් තැන් දෙක පුරවා ගැනීමට අපි කිව්ව ක්‍රම දෙක යොදන ආකාරය. පළමුව අපි මේ වගුවේ සමමිතිය නිරීක්ෂණය කරමු. දැන් ඔබ බලන්න වයිවල ඛණ්ඩාංක දිසා. වයිවල ඛණ්ඩාංක මගින් තමයි අපි සමමිතිය හඳුනා ගන්නේ. දැන් වගුවේ සමමිතිය හඳුනා ගැනීමට y වල ඇති ඛණ්ඩාංක අපි පිළිවෙලින් බැලුවොත් ඔබට පේනවා 6, 1, ඍණ 2, හිස් තැනක්, ඍණ 2, හිස් තැනක්, 6 ආදී වශයෙන් දී තිබෙන බව. ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත දැන් තිබෙනවා නම් ඒ ප්‍රස්තාර ප්‍රශ්නය තෝරාගෙන ඒ ප්‍රස්තාරයට දී ඇති වගුවක් නිරීක්ෂණය කරලා බලන්න. දැන් දුවේ පුතේ බලන්න මේ y වල ඛණ්ඩාංක ටිකේ වම් පැත්තේ කෙළවරේ 6 තියෙනවා, දකුණු පැත්තේ කෙළවරෙත් 6 දී තිබෙනවා. ඒ වගේම ඊළඟට වම් පැත්තේ 1 දීලා තියෙනවා, දකුණු පැත්තේ හිස් තැනක් තියෙනවා. ඒ වගේම වම් පැත්තේ ඍණ 2 තියෙනවා, දකුණු පැත්තේ හරියටම 3 අගයට ඍණ 2 ලැබී තිබෙනවා. ඍණ 1ට අදාළ අගය හිස් තැනක් විදිහටයි තියෙන්නේ. දැන් ඔබට පේනවා මෙන්න මේකේ සමමිතික ලක්ෂණය. 6 6 1 හිස් තැනක්, අන්න එහෙමනම් ඒ හිස් තැනට ආයුත්තේ 1. ඍණ 2 ඍණ 2, අන්න සමමිතික ලක්ෂණය ලක්ෂ 3ක දකින්නට ලැබුණා. එහෙමනම් දුවේ පුතේ දෙපැත්තේ ඛණ්ඩාංක සංසන්දනය කරමින් හිස් තැන පුරවා ගැනීම තමයි අපි සමමිතිය භාවිතයෙන් හිස් තැන පුරවා ගන්නවා කියන්නේ. කිසිම ගැටලුවක් නැහැ. ඔබ සමමිතිය නිරීක්ෂණය කරලා x සමානයි 1ට අදාළ y වල අගය 1යි කියලා දැමීම ලකුණක් ලබා ගැනීමට පහසුවෙන්ම පුළුවන් කාරණාවක් වෙනවා. ඊළඟට දුවේ පුතේ x සමානයි ඍණ 1ට අදාළ y අගය නම් අපිට සමමිතියෙන් ලබා ගන්නට හැකියාවක් නැහැ. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් x සමානයි ඍණ 1 ආදේශ කිරීම මගින් y වල අගය ලබා ගන්න. අපි ආදේශ කරන්නේ මොකටද? දීලා තියෙන ශ්‍රිතයට. අපිට දීලා තියෙන ශ්‍රිතේ තමයි y සමානයි x ධන 1 වර්ගය ඍණ 3 කියන ශ්‍රිතය. එහෙමනම් ශ්‍රිතයේ x වෙනුවට ඍණ 1 ආදේශ කරාම අපට ලැබෙනවා y සමානයි ඍණ 1 ධන 1 වර්ගය ඍණ 3. දැන් වරහන ඇතුළ අපි මුලින්ම සුළු කරගත යුතුයි. ඍණ 1යි ධන 1යි සුළු කරාම බිඳුවයි, බිඳුව ඍණ 3 කියලා අපට ලැබෙනවා. බිඳුවෙන් 3ක් අඩු කරාම ඍණ 3 නිසා අන්න x සමානයි ඍණ 1ට අදාළ y වල අගය ඍණ 3යි කියලා අපට ලැබෙනවා. අන්න එහෙම තමයි දුවේ පුතේ ඒ හිස් තැන පුරවගන්නේ. දැන් අපි බලමු දුවේ පුතේ ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද කියලා. දැන් අපි මේ ප්‍රස්ථාරයේ ඇඳීමේදී ප්‍රස්ථාර කඩදාසියක් අරගන්නවා. දැන් මේ ප්‍රස්ථාර කඩදාසියේ සුදුසු පරිමාණයට නැත්තම් දී ඇති පරිමාණයට අනුව අක්ෂ දෙක පිහිටුවා ගැනීම තමයි මුලින්ම කළ යුතු වෙන්නේ. එතකොට මේ අක්ෂ දෙක පිහිටුවලා ඒ අක්ෂ දෙක ක්‍රමාංකනය කර ගැනීම සඳහා ඔබට ලකුණක් ලැබෙනවා. එතකොට වගුවේ දත්ත අනුව නිවැරදිව ලක්ෂ 5ක්වත් ලකුණු කිරීමට තවත් ලකුණක් ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ අපි ලකුණු කරගත්තු ලක්ෂ ටික එකට යා කිරීමෙන් සුමට වක්‍රය ඇඳ ගැනීම සඳහා ලකුණක් ඔබට ලැබෙනවා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට ලක්ෂ ටික යා කරලා වක්‍රය ඇඳ ගැනීම සඳහා ඔබට ලකුණු 3ක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා. දැන් මේ ලකුණු 3 ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔබ වගුවේ හිස් තැන පිරවීමෙන් එක ලකුණක් ලබාගෙන තිබෙනවා. එහෙමනම් වගුවේ හිස් තැන පිරවීම අක්ෂ දෙක මත ප්‍රස්ථාරයේ ඇඳීම කියන කාර්යයන් ටික නිම කරනකොට ලකුණු 4ක් ප්‍රස්ථාර ප්‍රශ්නයේ සඳහා ලැබිලා තියෙනවා. ලකුණු 4ක් දැන් ඔබ හිමි කරගෙන තියෙනවා. එහෙමනම් දුවේ පුතේ ලකුණු 4ක් ඔබ ලබාගෙන තිබෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ලකුණු 4 ලබා ගැනීමට ප්‍රස්ථාර කඩදාසිය මත අක්ෂ දෙක නිවැරදිව අඳින්නේ කියලා. බොහෝ ළමයි මෙන්න මේ කාරණාවේදී ප්‍රස්ථාරයේ මත අඳින අක්ෂ දෙක නිවැරදිව පිහිටුවා ගන්නේ නැතිව ලකුණු අඩු කර ගන්නවා. එහෙමනම් දුවේ පුතේ අපි කොහොමද ප්‍රස්ථාරයේ මත අක්ෂ දෙක අඳින්නේ? මුලින්ම ඔබ කළ යුත්තේ ඔබට දී තිබෙන වගුවේ x අක්ෂයේ වගුවේ x වල ඔබට දී තිබෙන වගුවේ x වල ඛණ්ඩාංක ටික නිරීක්ෂණය කිරීම. x වල ඛණ්ඩාංක ටික නිරීක්ෂණය තමයි ඔබ මුලින්ම කළ යුත්තේ. x වල අඩුම අගයේ ඍණ 4 බවත් වැඩිම අගයේ ධන 2 බවත් මා ලබා දුන් වගුවේ පේනවා ඇති. ඒ වගේම ඔබ ළඟ ප්‍රස්ථාර ගැටලුවක් විභාග ප්‍රශ්න පත්‍රයක තිබෙන ගැටලුවක් ඔබ ළඟ තිබෙනවා නම් එම වගුවෙත් බලන්න x වල අඩුම අගයේ සහ වැඩිම අගයේ x වල අඩුම අගයේ සහ වැඩිම අගයේ බලන්න. දැන් එතකොට මේකේ තියෙන්නේ අඩුම අගයේ ඍණ 4 වැඩිම අගයේ 2. එහෙමනම් දුවේ පුතේ අපි මුලින්ම ප්‍රස්ථාර කඩදාසියේ ඇඳිය යුත්තේ y අක්ෂය. මුලින්ම අපි ඇඳිය යුත්තේ y අක්ෂය. එහෙමනම් අපි y අක්ෂය ඇඳීමේදී x ඛණ්ඩාංකවල ධන පැත්තේ තිබෙන්නේ අගයන් 2යි. එහෙමනම් කඩදාසියේ දකුණු පැත්තේ කෙළවරේ සිට ඒකක 2ක් දකුණු පැත්තට ඉතිරි කරලා y අක්ෂය පිහිටුවා ගන්නට ඕනි. y අක්ෂය අඳින්නට ඕනි. එහෙමනම් ප්‍රස්ථාර කඩදාසියේ දකුණු පැත්තේ කෙළවරෙන් ඒකක 2ක් ඉතිරි කරලා ඊළඟට ලැබෙන 3 රේඛාව මත x අක්ෂය අඳිනවා. දැන් ඊළඟට අපි මොකක්ද කරන්නේ? x අක්ෂයේ මත y අක්ෂය ඇඳීම. y අක්ෂයේ මත x අක්ෂය ඇඳීම. එහෙමනම් දුවේ පුතේ y අක්ෂයේ හරහා x අක්ෂය ඇඳීමේදී අපි බලනවා y අක්ෂයේ y ඛණ්ඩාංකවල වැඩිම සහ අඩුම අගයන්. y ඛණ්ඩාංකවල වැඩිම අගය 6 බවත් අඩුම අගය ඍණ 3 බවත් අපේ වගුවට අනුව ඔබට පේනවා ඇති. එහෙමනම් අපි y අක්ෂයේ පහළ කෙළවරේ සිට ඒකක 3ක් ලකුණු කරලා 4 ඒකකයේ හැටියට x අක්ෂය අඳින්නට ඕනේ. එහෙමනම් අන්න දුවේ පුතේ දැන් ඔබ x අක්ෂය සහ y අක්ෂය ප්‍රස්ථාර කඩදාසිය මත ඇඳගෙන හමාරයි. ඉතින් දුවේ පුතේ දැන් මේ ඇඳගත්තු අක්ෂ දෙක මත අපි ප්‍රස්ථාරයේ ඇඳීම සඳහා අක්ෂ ක්‍රමාංකනය කළ යුතු වෙනවා. මෙන්න මේ අක්ෂ ක්‍රමාංකනය කිරීමත් ප්‍රස්ථාරයේ ඇඳීමත් ප්‍රස්ථාරයේ මගින් අහන ප්‍රශ්නවලට පිළිතුරු සැපෙීමත් අපි සාකච්ඡා කරමු ඊළඟ වැඩසටහනේදී. දුවේ පුතේ අදට අපට ලැබිච්ච කාලය නිමාවටපත් වෙමින් තිබෙනවා. අන්න ඒ නිසා දුවේ පුතේ ඔබ ප්‍රස්ථාර කඩදාසි කිහිපයක් තියාගෙන මෙන්න මේ ආකාරයට අක්ෂ ඇඳීම වගුවේ හිස්තැන පිරවීම කියන කටයුතු සම්පූර්ණ කරගෙන තිබුණොත් අපි ඊළඟ වැඩසටහනේදී මේ ප්‍රස්ථාරයේ ඇඳීමේ ක්‍රමශිල්ප සහ ප්‍රස්ථාරයේ මගින් අහන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම කරන්නේ කොහොමද කියන එක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දුවේ පුතේ අදට අපිට ලැබී තිබෙන කාලය අවසානයි. දැන් ඔබ ප්‍රස්ථාර ප්‍රශ්නයේ ප්‍රස්ථාරයක් අක්ෂ දෙක ප්‍රස්ථාර කඩදාසියක අඳින ආකාරයේ දන්නවා. එහෙමනම් මේ ආකාරයට ප්‍රස්ථාර අක්ෂ කිහිපයක් ඇඳගත්තු ප්‍රස්ථාර කඩදාසි කිහිපයකුත් සමග ඉදිරි වැඩසටහනට සම්බන්ධ වෙන්න. එහෙමනම් අපි ඉදිරි වැඩසටහනකදී මේ පාඩමේ ඉදිරි කොටස සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුව තබා ගනිමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. දයාබර දුවේ පුතේ, ඔබට ජයෙන් ජයම් ලැබේවා.